ගන්දිම ගමග මන්තතුමා විනාඩි පහයි.
උමාය බෞකාරි ව්‍යාපතිය සම්බන්ධය කතා කරද්දි. එදදා සම්ස අසුනාමය ජෝමනිය ලක්මේර් සමාගමයේ සක්ෂද වර්තාව. එදදාස් නමස අසුනමය මධ්‍යීම ඉංජිනර උපදේශ කාර්්‍යංශය වගේ එදදා සම්සය අනුවකේ උමාය මධ්‍යම ඉංජිනරු උපදේශ කාර්ශ සභා වාර්තාව. ඒ වගේම දෙදස් දෙකේ කැන්ඩියානු SNC ආයතනය සක්දව අධ්‍යන වාර්තාව. යග දෙදස් තුනේ වාර්තාව දෙදා සතරේ වර්මයක දෙපර්ත්මේන්තුව විසින් කරනලද අධ්‍යනය. මේ ඔක්කොම කියලා මේ ඔක්කොම වාර්තා දීලත් මේ නවත්තල තියපුදේ. එදදා දෙදස් අටේ පටන්ගන්න මයි විසි අතරෙන්ද මහා ගොඩ් ඉංජිනටු උපදේශන සමාගම විසින් ඉදිරිපත් කරනලද අධ්‍යනයට අනුව මේකේ හාස්ස ජනකම කටුදේ තමයි මේ මහා ගොඩ්ස් කියන ආයතනය මේ අධ්‍යනය වාර්තා ඉදිරිපත් කරන්නේ පෙර අධ්‍යන වාර්තා පාදක කර පෙරේවා. පෙරේවා එපා කියලා කියනවා මේකෙන් ඒවටි කරගෙන කෙන කරන්න කියලා. එතකොට අශුමාරසිංහ මන්තිතුමත් කිව්වා ඇමරිකන් ඩොල් මිලියන් දෙසිය මනාක තිබිචේ තුන්සිය මනාග තිබේ තිබ ස්මෙන්තුව එක පාරණගෙනවා පන්සිය පනස් පනස් පනාකට විතර. එතන මේ මොකක්ද මේ වෙන ගණදුනුව කියෙන ලොක ප්‍රශ්නයක් කෙනවා. ඒ අතරේ එක පාරටම ඉරාණය ජනාධපත්තුමා එන්න ලංකාවට ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කන්නවා ගියසු මස්සන් කරන්න කනිජ නිතික සංස්ථාව ඉරාණ බලශක්ති අමත්්‍යශ. එට මේ ව්‍යාපෘතිය නියෝජිතය වාරිමාර්ග ජල සම්පත් කළමනා කරන මත්්‍යංශය අනිත් ආයතනය ඉරාණය වෙනුවෙන් ඉරාණ රජයෙන් නම් කනවා ෆරබ් සමාගම කියන සමාගම් නම් කන්නම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරන්න එක. මේ පරස්පර විරෝධී අමුතුම විදිය ගිවසුම. එතකොට මේකෙදී මේ ෆරබ් සමාගම කියන සමාගම පිහල බැලුවම මේක ලෝකයේ වෙන වෙන ස්ථානව විනාශකාරී ව්‍යාපෘති කරපු සමාගම. මේකෙදී මේ උදවිය ඒ ව්‍යාපෘතියක් කරද්දි ඒ සම්බන්ධ ඇතින අතුරු ආබාධ ගැන කිසිම සැලකීම කරන්න දෙති ආයතන. ඉති මේ විදිර තමයි මේ කටයුතු සිද්ධ වුණේ. එක නිසා මේකේ ප්‍රතිඵල මෙම එන එක ගැන දෙපාරක් හිතන දෙයක් නෑ. මේක ප්‍රතිඵල මේ විදිර එන එක සාමාන්‍යයි මේක ක්‍රියාත්ම කළ දෙන විදිහට. ද මේක දී නැව නරකම දත්ව තමයි මේ සම්පූර්ණ දෝෂාරෝපණය වටින වර්තමාන ආණ්ඩුවට සම්පූර්ණ දෝෂාරෝපණය. දැන් මෙතන කරුණු එල වුණා වගේ කිලෝමීටර් 15 විතර උමම් මාර්ගයේ තව කිලෝමීටර් 5 ඉතුරුලා තියෙන. මේක ඉතුරු ටික අවසන් කරන්න නැතුව කොහොමද මේක මේ ව්‍යාපෘතිය දින හානි අවම කරගන්න. එතකොට මේකෙන් උඩින්ද වතුර පල්ලට බහිනවන මේ ටොනල් එක හදලා ප්‍රෙෂරක වැඩි කරලා බැක් ප්‍රෙෂර් කරලා ඒ යලමට්ටමට උස්සනවරන ක්‍රමවේදයක් නෑ. මේකට පාවිච්චි කරන ටනල් බෝරින් මැෂින් එක. ටනල් බෝරින් මැෂින් එක කියන එක මෑතිවුගේ තමයි මේ රටට හඳුන්වලා දුන්නේ. මේක උමග හාරන ගම කොන්ක්‍රීට් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ක්‍රියාත්මක කරද්දී වටේට තියෙන ජලමූලාශ්‍රය ගැන හොයලා බලනවා ක්‍රියාත්මක කරන්න. මේ සමාගම මේ ක්‍රියාත්මක කිරීමේදී මේ වටේ තියෙන ජල උල්පත් සහ ජලධාරා ගැන කිසිම තැකීමකින් තොරව මේ ක්‍රියාත්මක කළා. සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තියෙන ගැටලුවක් මත ඇති වෙච්ච තත්ත්වයක්
දැන් අවසන් කරන්න.
ඒක නිසා මේ තත්ත්වය නිදහස් කර මේ නිවැරදි කර ගැනීමට සිද්ධලා තියෙන මේ වර්තමාන ආණ්ඩුවට අපි විශ්වාස කරනවා නවීන තාක්ෂණය අනුව මේ කටයුතු කරන්න හැකියාව තියෙනවා කියලා. මේකෙදී අද සයිටම් එක මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතක කරපු සයිටම් එක අද ව්‍යාපාලන ආණ්ඩුව පිටින් තිබ්බ වගේ මේකත් රාජපක්ෂ මහත්තයාගේ චමල් මහත්තයයි ඊළඟට ගුණවර්ධන මහත්තයා නම් මේකට විරුද්ධ වෙලා අමාත්‍යංශ ලේකම්තුරින් අයින් වුණා. මේ උදේ මේක කළා මේකත් තියෙන අපේ පිටින්. ඒ නිසා මේ හැමදාම රාජපක්ෂලා හදපු ජාතක කරපු දරුවන්ට වැරදි නිවැරදි කිරීම තමයි අද ව්‍යාපාලනඩු කරන්න සිද්ධලා තියෙන්නේ. මේක අවාසනාවන්ත තත්ත්වෙම තමයි මේරට ජනතාවට මේ පණිවිඩය හරියට යන්නේ නැහැ. අනුන් ජාතක කරපු විකෘති දරුවන්ට අපිට උප්පැන්න දෙන්න සිද්ධ වෙනවා කියන එක මේරට ජනතාව තේරුම් ගන්න එක තමයි නොගන්න එක තමයි අවාසනාවන්ත තත්ත්වය කියලා
ප්‍රකාශ කිරීම. විනාඩි ගෞරව මුජිබු රහමාන් මන්ත්‍රීතුමා.
ස්තුති සභාපතිතුමනි. විශේෂයෙන්ම අපේ මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු අද වර්තමාන තත්ත්වයේ ඇති වෙලා තියෙන අර්බුද ගණනාවක් ගැන එතුමා කතා කළා. ඒකෙදී එතුමා මේ කොළඹ නගරය හා යවට තිබෙන කසල පිළිබඳ කරුණු ඉදිරිපත් කරපු හින්දා කරුණු කීපයක් ඒ සම්බන්ධව ඉදිරිපත් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද වෙනකොට කොළඹ නගරය තුල හා යවට ප්‍රදේශවල ඉතාම බරපතල ප්‍රශ්නයක් ලෙස මේ කසල ප්‍රශ්නයත් අද මතුවලා තිබෙනවා. මේ කසල ප්‍රශ්නය අපි ගත්තම මේක අද මතුවෙන්න ප්‍රධානම හේතුවක් තමයි කොළඹ නගරය හා යවට ප්‍රදේශවල තිබුණු කසල කොළොන්නාව මීතර මුල්ල ප්‍රදේශයට බැහැර කිරීම උඩ ඒ කුණු කන්ද කඩා වැටීමත් එක්ක තමයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. කණු කසල බැහැර කරන්න තැනක් අද නැතිවීම ගැන. එතකොට අද මේ නගරයේ පුරා හැම ප්‍රදේශයකම පාරවල්වල නැවත කුණු කඳු ඇති වෙන්න පටන් අරගෙන තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ විශේෂයෙන්ම මේ ක්‍රියාවලියට මං හිතන්නේ මේ රටේ හිටපු හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ. ඒක වක්කින් බාර ගන්න ඕනේ. මොකද රටක් හැටියට අපිට මේ කසල ඉවත් කිරීමේ පිළිබඳ අපිට වැඩසටහනක් තිබුණේ නැහැ, ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ ක්‍රමවේදය පටන් ගන්න හැම වෙලාවකම යම් යම් දේශපාලන නායකින්ගේ විරෝධතාවය උඩ අද ඒවා පහුබාගින්න හරි ඒවා නවත්තන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම කොළඹ නගර සභාවේ නගරාධිපති වෙලා ඉන්න කාලේ අපේ අද වර්තමාන කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමා 98 විතර පමණ අවිසාවෙල ඒ මීප ප්‍රදේශයේ කුණු කසල බැහැර කිරීමේ අංගණයක් පටන් ගන්න එතුමා ලෝක බැංකු ආධාරත් එක්ක එදා මුල් වී කටයුතු කළා. නමුත් ඒ කටයුත්ත කරනකොට අද මේ පාර්ලිමේන්තුවම නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු ඒ අවිස්සාවල ඉඳන් කොළඹ නගරය දක්වා පාගමන් ඇවිල්ලා එදා ඒ මීපේ කසල ඉවහැර කිරීමේ මධ්‍යස්ථානයට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනගලා ඒ 98 දී ඒක කරන්න දුන්නේ නැහැ. අද අපේ වර්තමාන කතානායකතුමා තමයි එදා ඒ කොළඹ නගරයේ නගරාධිපතිවරයා හැටියට ඒක ක්‍රියාත්මක කරන්න හැදුවේ. ඒ වගේම තමයි ඒක එදා ක්‍රියාත්මක වුණා නම් අද අපිට තිබුණා මේක නවත්ත ගන්න. එතකොට මේ මීතර මුල්ල වගේ ඒ කුණු කඳු අපිට ඇති වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට එදා ඒ විරුද්ධ එදා ආණ්ඩු පක්ෂයේ ඉඳගෙනම ඒකට විරුද්ධව විශාල හඬක් නගලා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය ඉන්න කාලේ ඒකට විරුද්ධව විශාල හඬක් නගලා මේක එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලක් කියලා ඒක කරන්න දෙන්නේ නැතුව ඒක පරාජය කළා දැම්මා. ඊළඟට 2008 ඉඳන් තමයි කොළඹ නගර සභාව, කොළොන්නාව, කෝට්ටේ කඩුවෙල වගේ නගර සභාවල් වල කුණු කසල ගෙනල්ලිම ගෙනල්ලා කිසිම ප්‍රමිතියකින් තොරව ප්‍රතිසංස්කරණයකින් තොරව ගිහිලා මීතර මුල්ලට ඒව බෑවේ. මීතර මුල්ලට ඒව එදා බාන වෙලාවේ ඒ ජනතාවගේ විශාල විරෝධයක් ආවා. ඒ ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරා. අපි දන්නවා ඒවකට හිටපු ආරක්ෂක ලේකම්තුමා තමන්ගේ තියෙන ඒ බලතල පාවිච්චි කරලා ඒව මැඩ පවත්තලා ඒව ගිහිලා ඒ කොළඹ නගරේ විතරක් නෙමෙයි ඒ නගරේ අවට තියෙන ප්‍රාදේශීය සභාවල නගර සභාවල සියලුම කුණු කොළොන්නාව මීතර මුල්ල ප්‍රදේශයට ගොඩ බෑවා. ඒක විතරක් නෙමෙයි අපිට මතකයි ඒ 2008 ඉඳන් පටන් ගත්ත ඒ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය එවකට ඒ කුණු කසල බැහැර කිරීම සඳහා අක්කර ගණනාවක් ඒ ප්‍රදේශයෙන්ම නැවත ඒව ප්‍රතිසංස්කරණය කරන්න ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා ගෙනල්ලා හයි කරා. නමුත් ආරක්ෂක ලේකම්තුමා හිටපු ඒ ලේකම්තුමා ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඒවා වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඒ අයින් කරපු අක්කර දෙකෙත් කුණු දාලා ඒ යන්ත්‍ර ටිකත් එහෙමම අද වෙනකම්ම තියෙනවා, ඒව පාවිච්චි කරේ නැහැ. එතකොට එහෙම ගොඩ ගහපු කුණු කන්ද තමයි පෞගේ කාලේ පෞගේ මාස දෙකකට කලින් කඩාගෙන වැටුනේ. දැන් ඒ කුණු කන්ද කඩාගෙන වැටෙනවත් එක්ක පස්සේ දැන් මේ කොළඹ නගරය අවට නගර සභාවලට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කොහාටද මේක කුණු ටික ගෙනියන්නේ? මම මතක් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි, 2016 පෞගේ අවුරුද්දේ විශේෂයෙන්ම ජායල ඒකල ප්‍රදේශයේ අක්කර ගණනාවක් හඳුනාගත්ත අර අපි කතා කරන විද්‍යාත්මක කූලව කුණු බැහැර කසල බැහැර කරන්න යම් ප්‍රදේශයක්. නමුත් එතනට ඒ කසල ඉවත් කරන්න ගෙන යනකොට ඒ ප්‍රදේශයේ ආගමික නායකයෝ මේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර දේශපාලන නායකයෝ ඒ ජනතාවත් එක්ක පාරට බැහැලා ඒකත් නවත්තලා දැම්මා. ඒක නැවතු 2016
තව විනාඩි
නමුත් අපිට 2016 ඒක නැවතුවාට පස්සේ ඊළඟට වෙන විකල්පයක් නැතුව තමයි නැවත ආයි අපිට මීතර මුල්ලට යන්න සිද්ධ වුනේ. අපි මතක් කරන්න ඕනේ 2016 අපිට ඒක කරගෙන යන්න ඉඩ ලැබුණා නම් සමහර විට මේ මීතර මුල්ල කුණු කඳ කඩා වැටෙන්නෙත් නැහැ. ඒ ජීවිතවලට හානි සිද්ධ වෙන්නෙත් නැහැ. නමුත් යම් යම් මේ දේශපාලඥයන්ගේ වැරදි ක්‍රියාකලාප උඩ සමහර අයගේ උසී ගැන්වීම උඩ ඒව කඩාපල් කර කර අපි මතක් කරන්න ඕනේ අද කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාවගේ ඒ කුණු කසල එකතු වෙන්නේ වසර දවසකට ටොන් 250යි. නමුත් කොළඹ නගරයට දවසකට මිලියනකට ආසන්න ජනතාව ප්‍රමාණයක් එනවා. ඒ ජනතාවගේ කුණු කසල එකතු වෙනවා ටොන් 650 700ක් වගේ ප්‍රමාණයක්. ඒකත් එක්ක තමයි කොළඹ නගරයේ දවසකට ටොන් 1000ක වගේ කසල ප්‍රමාණයක් එකතු වෙන්නේ. එතකොට මේ සියලු දෙනාගේම එකතු වෙන මේ කුණු පිළිබඳ ප්‍රශ්නේ අද මේ රට අපේ හමුවේ තියෙනවා. එහෙනම් මේක කොළඹ නගරයේ කුණු කියලා කොළඹ නගරයේ කුණු ගේන්න එපයි කියලා අපි දන්නවා නොයෙකුත් ප්‍රදේශවල උද්ඝෝෂණ යනවා. වත්තල උද්ඝෝෂණය කරනවා, ජායල උද්ඝෝෂණය කරනවා, ඊළඟට පිළියන්දල උද්ඝෝෂණය කරනවා, දොම්පේ ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒ සියලු දෙනාම කියනවා මේ කොළඹ ජනතාවගේ කුණු ගේන්න එපා කියලා. අපි කියන්න ඕනේ මේ කොළඹ ජනතාවගේ කුණු කියලා එකක් නැහැ. කොළඹ නගරයට දහස් ගණන් ජනතාව පැමිණෙනවා, ලක්ෂ ගණන් ජනතාව පැමිණෙනවා. ඒ සියලු දෙනාගේම එකතු වෙන කුණු කොළඹ ටොන් 1000ක වගේ එකතු වෙන කුණු. එහෙමනම් මේ එකතු වෙන්නේ මේ රටේ ජනතාවගේ කුණු. එහෙම නැතුව කොළඹ කුණු කියලා කුණු එකක් කොහෙවත් නැහැ. කොළඹ නගරයේ ජනතාවගේ ඒ ජීවත් වෙන ජනතාවගේ කුණු එකතු වෙන්නේ දවසකට ටොන් 250යි. එහෙමනම් මේ කොළඹ නගරයේ පුරවැසියෝ හෙට පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තොත් හෙට කොළඹ නගරයට ඇතුල් වෙන පාරවල් ටික වහන්න කොළඹ නගරයේ ජනතාව පාරට බැස්සොත් මොකද වෙන්නේ? කවුරුත් කොළඹට එන්න එපා කියලා. එහෙනම් තම තමන්ගේ ප්‍රදේශවලම ජීවත් වෙන්න කොළඹට කවුරුත් එන්න එපයි කියලා හෙට කොළඹ නගරයේ ඉන්න ලක්ෂ 5ක 6ක ජනතාව පාරට බැහැලා කොළඹ නගරයට ඇතුල් වෙන සියලුම පාරවල් ටික වහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? රා සම්පූර්ණයෙන්ම අගනුවර රටේ තියෙන සම්පූර්ණ සියලු දේවල් කඩාගෙන වැටෙනවා.
ඔබතුමාගේ කාරණේ
මට මරණ විනාඩියක් දෙන්න.
කාලේ ඉවරයි.
මම මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද ඔබතුමාත් මේ ගම්පහ ඉඳන් ඇවිල්ලා කොළඹට කුණු දාලා යනවා. ඊට පස්සේ දොම්පේ ගිහිල්ලා කියනවා කුණු ගේන්න එපයි කියලා. හරි, ඒ වින්දා මේ කොළඹ නගරේ පුරවැසියන්ට තියෙන විශාල ප්‍රශ්නයක්. කොළඹ නගරේ ජීවත් වෙන අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. මොකද අපේ කුණු එකතු වෙන්නේ ටොන් 250යි. අපිට පුළුවන් එහෙමනම් අපේ කුණු ටික අපිට විසඳ ගන්න. කොළඹ නගරයට එන ලක්ෂ ගානක ජනතාව හවසට ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් ඔක්කොම අරගෙන යනවා නම් අපිට පුළුවන් අපේ 250 විසඳ ගන්න. එහෙම එකක් නැහැ. ඒකෝර අද මේ නගරයේ ජනතාවට විශාල පීඩනයක් මේ නගරේ ජීවත් වෙන ජනතාවට. ඒ අද ඒ ජනතාවගේ ගෙවල් ඉස්සරහා කුණු කඳු ගොඩ නැගිලා තියෙන්නේ.
පැහැදිලි දැන් අවසන්.
අද ඒ හින්දා තමයි ගරු සභාපතිතුමනි මේක ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් ආණ්ඩුවක් හැටියට තද දේශපාලන තීන්දුව අරගෙන එළියට ඉදිරියට යන්න බැරි නම් කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාව හැටියට කොළඹ නගරයේ ජනතාවටත් හිතානිද්දා පාරවල් වලට බැහැලා මේ කොළඹ නගරයට ඇතුල් වෙන පාරවල් ඔක්කොම වහලා අපිටත් ඒක කරන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හෙක්ටප්පු මහමන්ත්‍රීතුමා බොහොම කෙටි කාලයක් තියෙන්නේ.
උලාසනය බොන කරු මන්ත්‍රීත්ව පෙන්ඩි බුදුපට සුතුවන්ත වෙන අවස්ථා ලබා දීම සම්බන්ධව. එවගේම අපේ සන්දීප් සමනසිංහ ගරු මන්ත්‍රීතුමා ඉතා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ කල්තබන අවස්ථාවේ උමා ඔය ප්‍රශ්නය සම්බන්ධ. ඇත්තට අපිට තියෙන්නේ මන්ත්‍රීතුමනි උමාය පමණක් නෙවෙයි. අපිට සුන්දර බණ්ඩාරවෙල විනාශ කරපු උමාය ව්‍යාපෘතියත් එක්ක අපි ගත්තහම අපිට කුණු කන්දල් ගොඩක් පවරලා තියෙනවා ගිය ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව. ඒකේ තියෙන සයිටම් ප්‍රශ්නය, ඔය මීතර මුල්ල ඔය කියපු කුණු ප්‍රශ්නය, උමාය ප්‍රශ්නය, ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයට දීලා තියෙනවා නොරොච්චෝලේ බලාගාරයත්. අද මේ බලාගාරෙනුත් විශාල කුණු ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව වසාගෙන සිටිනවා. ඒ විතරක් නෙමෙයි මූද පාවිච්චි කරන්න බැරුව විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. දැන් මම දැක්කා මේ කල්තබන යෝජනාවට පෙර මේ පාර්ලිමේන්තුවේ තිබිච්ච තත්ත්වය මේ එහා පැත්තේ මන්ත්‍රීවරු කතා කරපු විදිය මේ රටේ හොරකම් කරලා දූෂණය කරලා වංචා කරලා විතරක් නෙවෙයි පරිසරයට හානි කරලා රටේ සම්පත්වලට හානි කරලා අද ඔය ප්‍රධාන ව්‍යාපෘති විතරක් නෙවෙයි කරු මන්ත්‍රීතුමනි ඔය ප්‍රධාන ව්‍යාපෘති වලට අමතරව අපි ගමක් ගානේ ගත්තාම ගම්වල තියෙන ව්‍යාපෘති ටික අරගෙන බලන්න ඒවල කොපමණ විදිහේ පරිසර හානි කරලා තියෙනවද? ඒවල කොපමණ විදිහේ හොරකම් කරලා තියෙනවද? ඒවල කොපමණ විදිය වංචා කරලා තියෙනවද? හැබැයි මෙතන කතා කරේ සුදු ඇඳගෙන නිකන් සුද්ධ වගේ. මේව කතා කරද්දී සමහරලාට ජනතාව හිතන්න පුළුවන් මේ හොරු ටික ඇවිල්ලා නැවත කතා කරනවා අනිත් මිනිසුන්ට හොරු කියලා. ඕක සිද්ධ වෙනවා සමහර වෙලාවට අර බස් ඇතුලේ පික්පොකට්කාරයන්ගේ. පික්පොකට්කාරයා පොකට් එක ගහලා පාරට බැහැලා අනිත් අය අල්ලන්න යද්දී දුවනවා. දුවගෙන යද්දී කියාගෙන යනවා හොරෙක් හොරෙක් අල්ලන්න කියලා. දැන් මුන් ටික සම්පූර්ණ මේ රටේ හොරගම් කරලා වංචා කරලා ඒ කුණු ටික ඔක්කොම අපේ ආණ්ඩුවට දාලා අද අපි මේ පවු සියල්ලම කරේ අරගෙන අපි උන්ගේ පිටිපස්ස යන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි එහෙම යනකොට උන් කෑ ගහගෙන යනවා හොරෙක් හොරෙක් යනවා ඉස්සරහින් කියලා. එහෙම තත්ත්වයට රටපත් කරලා තියෙනවාද? ඒ නිසා අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ උමාය ප්‍රශ්නේ වගේ ප්‍රශ්න තව රාශියක් මේ රට ඉස්සරහට එන්න පුළුවන්. ගමක් ගමක් පාසා මේ ප්‍රශ්න එන්න පුළුවන් ඉස්සරහට. මේ සියලු පව් අපිට තමයි කර තියාගෙන යන්න වෙන ජනතාව වෙනුවෙන්. මොකද අපි මේ ජනතාව වෙනුවෙන් පත්වෙච්ච ආණ්ඩුවක්, මේ පාලකය වෙනුවෙන් පත් කරපු ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් පත් කරපු ආණ්ඩුවක් හැටියට අපිට වගකීම් රාශිය කරට ගන්නකොට අපි සියලු දෙනාටම පෙළ ගැහෙන්න සිද්ධ වෙනවා. වැඩිකල් යන්න පෙර මේ හුරු ටිකව දඩු කඳේ ගහලා උන්ට ඒ දඬුවම් ටික දෙන්න ඕන වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක නොකළොත් අපෙත් අපේ වගකීම අපි ඉෂ්ට කරේ නැති වෙනවා මේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මූලාශ්‍රය හොබන ගරු මන්ත්‍රීතුමනි, අපේ වගකීම තමයි මේ උමාය වගේ බණ්ඩාර වගේ සුන්දර ප්‍රදේශයක් විනාශ කරමින් කිසිම පරිසරය අගයීමකට ලක් කරන්නේ නැතුව, එහෙම නැත්නම් තාක්ෂණ වශයෙන් ඉංජිනේරු මහත්වරුන්ගේ උපදෙස් නිවැරදි ක්‍රමයට ලබා ගන්න නැතිව ඒ නිර්මාණය කරපු නිර්මාණ නිසා ඒ ප්‍රදේශයේ පමණක් නෙවෙයි සමස්ත රටම විනාශ වෙන රටට මේ අය ඉතින් ක්‍රියාත්මක වුණා නම් තමුන්නාසලා දන්නවා මත්තල ගුවන්තොටුපළ හැදුවෙත් ඔය වගේ. ඒ වගේ හම්බන්තොට වරාය හැදුවෙත් ඒ වගේ. ඒ වගේ තමයි කොළඹ ඉදිවෙන දීවර නගරයේ විශේෂයෙන්ම මුහුද ඉදිවෙන නගරයේ ඉදි කරත් ඒ වගේ තමයි. මේ කිසි දෙයකට තාක්ෂණ පැත්ත පරිසර පැත්ත කිසිම දෙයක් බැලුවේ නැහැ. මෝඩයෝ රැලක් වාගේ ඇවිල්ලා මේවා කරන්න මේ අය යොදාගත්තේ වෙන කාරණා නෙවෙයි, සම්දර්ශන පවත්තන්. ඒ සම්දර්ශන වලට ගිහිලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගණන්. ඔය මහා ලොකුවට කතා කරන ඇමතිවරයා කරපු වංචා සහගත දූෂණ ප්‍රමාණයක් අද කෝප් කමිටුවේ මගේ අතට මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන එක විශේෂ අවස්ථාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන කතා කරන්න. මොකද මේ සියල්ලම සිද්ධ කරපු අය රටේ පරිසරය විනාශ කරා, රටේ තාක්ෂණ පැත්ත තිබිච්ච ඉංජිනේරු මහත්වරුන්ගේ මොලේ විනාශ කරා, රටේ ජනතාවගේ තියෙන අයිතිවාසිකම් ටික විනාශ කරා, රටේ තියෙන සුන්දරත්වය විනාශ කරා. මේ සියල්ලම විනාශ කරලා පමණක් නෙවෙයි, කැත ලැජ්ජ නැතුව ගිහිල්ලා රාජපක්ෂ උන්නයත් වට කරගෙන හොරු සියල්ලම අද පන්සලක් පන්සලක් ගාන ගිහිල්ලා අනිත් අයට හොරු කියලා අත දික් කරමින් රට විනාශ කරමින් යටවැඩසටහනකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා, විශේෂයෙන්ම පසුබිම් මන්ත්‍රීවරයාට අපිට විශාල වගකීමක් තියෙනවා. මේ වෙලාවේ අපේ නායකයන්ට තැඟිල්ල දික් කරලා කර කියන්න මේ හොරු ටික ඉක්මනින් අල්ලලා ඒ දඬු කඳේ ගහලා අවශ්‍ය කටයුතු ටික කරන්න, කරලා ජනතාවට පෙන්වන්න මේ රටේ සත්‍ය මොකද්ද, කවුද රට හරියට පාලනය කරන්න කියන එක අපිට පෙන්වන්න වෙනවා. ඒ නිසා මං හිතනවා මේ උමාය වැඩසටහන හා සමානවම රටේ සිද්ධ වෙන සියලුම කටයුතු හරියට හොයලා බලන තීන්දුව తీරන ගන්න එක අපේ ආණ්ඩුව වගේම කටින් දකිනවා. මම ඒක ප්‍රකාශ කරමින්
අවස්ථාවදීම
සම්බන්ධව තමන්නාස්ත ස්තුතියන්ත
නමයි. ඉතිරි කතාව ගරු මහින්ද අමරිකර ඇමතිතුමා.
කොච්චර වෙලා තියෙනවද මුලාසනාරුවට
මන්ත්‍රී? විනාඩි 20ක්.
ආ ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, ඉතාමත් වැදගත් යෝජනාවක් සංදීප් සමර්සිංහ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා. ඒ වගේම ඉතාමත් ඉහළ මට්ටමේ අදහස් ඉදිරිපත් කිරීමක් සියලුම මන්ත්‍රීවරුන් විසින් මේ අවස්ථාවේ සිදු කරනු ලැබුවා. ඒ පිළිබඳව අපි අපේ ප්‍රශංසාව හිමි කළ යුතුයි. ඔවුන් සියලුම දෙනා අද කතා කරේ මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන මේ උමාය ව්‍යාපෘතිය තුළ ඇතිවෙච්ච අසාර්ථක තත්ත්වයත්, ඒ වගේම ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළ ජනතාවට වෙච්ච හිරිහැර පිළිබඳවත් තමයි විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කරේ. මේ යෝජනාව ඉදිරිපත් කරන ගමන්ම සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමා සඳහන් කරේ මේ සඳහා තාක්ෂණික නිසියගැයීමක් සිදුුණේ නැහැ, ඒ වගේම විශේෂඥ දැනුම ලබා ගත්තේ නැහැ කියලා. නමුත් මේ ලියකියවිලිවල හැටියට එහෙම අනුමැතියන් අරගෙන තියෙනවා. නමුත් මමත් පෞද්ගලිකව හිතනවා මේ රටේ පුරවැසියෙක් විදියට වගේම මහජන නියෝජිතයෙක් විදියට මේ වගේ ප්‍රධාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනකොට මීට වඩා ගැඹුරින් මේ පිළිබඳව පරිසරය අධ්‍යනයක් කළ යුතුව තිබුණයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ ව්‍යාපෘතියක් මේ රට තුළ ක්‍රියාත්මක කරනකොට මේ සඳහා මීට වැඩිය විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමකගේ සහයෝගය දේශීය සහ විදේශීය වශයෙන් අවශ්‍ය වගේම මේ කොන්ත්‍රාත්කාර සමාගම පිළිබඳවත් මීට වැඩිය අවධානය යොමු කළ යුතු වෙනවා. ෆරාබ් සමාගම තමයි මේ කටයුතු සිදු කරන්නේ. මේක ඉරාන රජයත් එක්ක මේ රජය ඇති කරගත්තු ගිවිසුමක් එකඟතාවයක් මත තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ඉරාන රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන එකඟතාවය මත. නමුත් ඉරාන රජයෙන් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 50ක වගේ මුදලක්. මොකද ඒ රටේ ඇතිවෙච්ච ගැටලුව නිසා ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වය නිසා එම මුදල් ලබා දීම සිද්ධ වුණේ නැහැ. ඒ මුදල්වල අඩුපාඩුව තිබුණත් රජයේ මුදල් යොදවලා තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ. දැනට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමු වෙලා තියෙනවා විතරක් නෙමෙයි, මේ වෙන විටත් ශ්‍රීස්ත්‍රලන්තයේ උපදේශක කණ්ඩායමක් විශේෂඥ කණ්ඩායමක් ඇවිල්ලා තිබෙන විශේෂඥවරේ මේ පිළිබඳව පරීක්ෂා කළා. මේ විදුම් කරන යන්ත්‍රය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියන එක පිළිබඳව ලබා දුන් උපදෙස් අනුව මේ මස 18 වෙනිදාට ප්‍රථම මේ නවීකරණය කිරීමට අවශ්‍ය උපාංග මේ රටට ගෙන්නනවා විශේෂ ගුවන් යානයක් මගින්. ඒ වගේම ඒකම මේ මාසේ අවසාන වීමට ප්‍රථම මේ මාසේ 31 වෙනිදා කියලා අපිට දැනුම් දීලා තියෙන්නේ නෝර්වේ රජයේ මේ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් එනවා මේ රටට ඇවිල්ලා මේ පිළිබඳව පරීක්ෂා කළා. මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යනවා නම් කොහොමද කරගෙන යන්නේ, ඒ පිළිබඳව ගැටලු තියෙනවා නම් මොන වගේ ගැටලුද ඇති වෙලා තියෙන්නේ, ඒ වගේම නිවැරදි කරන්න ගන්න පියවර පිළිබඳව ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න. මම නලින්ද ජයසිස මන්ත්‍රීතුමා කියපු කාරණේ පිළිගන්නවා. අපි මේ කමිටුව මේ විශේෂඥ වැඩේ කරන්න යන්නේ නැහැ. මම ඔබතුමාට කියන්න කැමතියි මේ කමිටුව පත් කරේ ගිය වතාවේ කැබිනට් මණ්ඩලයේ තමයි මමත් චම්පික රණවකත් සොයිස් ඇමතුමත් අපේ කමිටුවක් ජනාධිපතිතුමත් ඒ වගේම කැබිනට් මණ්ඩලයත් අනුමත කරමින් පත් කරේ. අපිට ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන මේ ජනතාවට ක්ෂණිකව ඇතිවෙච්ච තත්ත්වෙන් ඒ ජනතාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය සහන ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමත්, ඒ වගේම මේ සම්බන්ධව ප්‍රායෝගික මට්ටමේ තිබෙන කාරණා පිළිබඳව රජය දැනුවත් කළා. ඒ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ රටෙත් ඉන්න විශාල ප්‍රමාණය මේ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් දැනීම තියෙන විශේෂඥයෙ. ඒ විශේෂඥයන්ගේ දැනුමත් මේ වන විටත් අපි ලබා ගනිමින් යනවා. ඒ වගේම විදේශ විශේෂඥයනුත් අපි මේ රටට ගේන්න කටයුතු කරනවා. මොකද දැන් මේ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන ෆරාබ් සමාගම සම්බන්ධව මම කිව්වා, මගෙත් බැලුවා, මටත් තේරුණු දේ තමයි මේ අයට මේ උමං ඉදිකිරීම පිළිබඳව පළපුරුද්දක් හරියාකාරව තිබුණේ නැහැ. දැන් නම් මේ ලංකාවේ මේ කටයුත්ත කරාට පස්සේ ඊළඟට ඒගොල්ල පළපුරුද්ද ලබා ගනීවි. මේගොල්ලන්ගේ මෝටර් යාන්ත්‍රික කර්මාකාරයන් පිළිබඳව තමයි මේගොල්ලන්ගේ වැඩි දැනීමක් තියෙන්නේ. ඒ වෙලාවේ අපිට ඇත්තටම ඒක මන් දන්නේ නැහැ කොහොම සිද්ධ වුණාද කියලා. ඒ රටෙන් අපිට මේ කණ්ඩායමේ කොන්ත්‍රාත් සමාගම දුන්නා කියලත් කියනවා. මොන තත්ත්වයක් තුල හරි මීට වැඩිය මේ පිළිබඳව පළපුරුද්ද තියෙන කණ්ඩායමක් එදවිවා නම් මේ අනතුරෙන් අපිට මේ ව්‍යසනයෙන් බේර ගන්න තිබුණා. ඒ වගේම මුල් වෙලාවෙන් මේ යන්ත්‍රය මේ විදගෙන යන අවස්ථාවේදීම මේකේ කොන්ක්‍රීට් ආලේපණය සමගම ගෙනියන තාක්ෂණය මේ ආරම්භ කරන මොහොතේ තිබුණා රෝකේ. නමුත් ඒක නෙමේ යොදාගත්තේ. දැන් තමයි ඒක යොදා ගන්න යන. එතරම් ගැටලුවක් තියෙනවා. ඒ වගේම ආශු මාරසිංහ මන්තුමා සඳහන් කරා මේ මුදල සම්බන්ධවත් ගැටලුවක් තිබෙන බව ඔහු කරුණු ඉදිරිපත් කරා. කෙසේ වෙතත් මේ සියලු කාරණා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා මේ වෙනකොට අදහස් කරගෙන යනවා. අපිත් එතුමාට මං හිතන්නේ මේ යෝජනාව මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා තමුන්නාසිලාගේ මේ අදහසුත් එක්කම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරා. ඒ සඳහා විශේෂඥ සහයෝගය අරගෙන මේ මුළු ව්‍යාප්තියම ආරම්භ කරපු විදිය එහෙම ගණන් හිලව්වල මාර්සිංහ මන්තුමා කියන වගේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න සහ මේ දැනට ඇති වී තිබෙන තත්ත්වය වගේම නිවැරදි කිරීම පිළිබඳවත් ඒ තේරීම් කාරක සභාවට අවශ්‍ය පියවර ගන්න හැකියාවක් තිබෙනවා. මොකද මේ වෙලාවේ ඔබ තුමන්ලම සඳහන් කර ආකාරයට ADS ගුණවර්ධන මැතිතුමා මේ ව්‍යාපෘතිය මූලික කටයුතු වල ඉඳලා නමුත් එතුමා මේක පිළිබඳව එතුමාගේ ලිපියකුත් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගණන් හිලව පිළිබඳව ඒ කාරණා පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ රටේ ජනතාවගේ මුදල් තමයි මේ ව්‍යාපෘති වලට යොදවලා තියෙන්නේ. නිසා මම හිතනවා මමත් පෞද්ගලිකව හිතනවා මේවා පිළිබඳව සියලු කාරණා පිළිබඳව සොයා බැලීම වැදගත් වෙනවායි කියලා මමත් හිතනවා. දැනට අපිට ඇති වෙලා තියෙන තත්ත්වයෙන් මේ ජනතාව මුදවා ගැනීම සඳහා අපි වහාම කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අපි දැනටමත් මේ වෙනකොට මිලියන 500කට වැඩි මුදලක් සහනාධාර විදියට මේ අයට ලබා දීලා තියෙනවා. 550කට ආසන්න ප්‍රමාණයක් නිවාස වල වන්දි ඒ වගේම වගාහානි විදියට අපි මුදල් ලබා දීලා තියෙනවා. ඊට අතිරේක මේ අය ගත්ත වගා ණය කපා හැරීමක් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වෙනත් ගත්ත ණය මුදල් ගෙවීමට යම් කාලවකවානුවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කාරණේ කොහොම ආරම්භ කරත් මොන විදිය පටන් ගත්තත් මොන වැරදි මත සිද්ධ වුණත් මේ ජනතාවගේ වගකීම අපි රජයේ විදියට බාරගත යුතු වෙනවා. මේ ජනතාවට සහන ලබා දීම අපි ප්‍රමුඛතම කාර්යයක් බවට පත් කරගත යුතු වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් ලබා දීලා තියෙනවා තවත් වේගවත් කරන්න මේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල කියලා. ඒ අනුව මිලියන 300ක් වහාම බණ්ඩාරවෙල ප්‍රාදේශ ලේකම්වරයාට මේ වහාම නිදහස් කරන්න අපි කටයුතු කරනවා. ඒ මිලියන 300 කඩිනමින් ඒ සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට මම කිව් මුදලට අතිරේකව මේ මුදල ඉතුරු වෙන එකතු වෙනවා. ඊට අතිරේකව මේ වෙනකොට ජල ටැංකි 5000කට වැඩි ප්‍රමාණයක් මේ ජනතාව වෙත ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා පානීය ජලය. දැනටමත් බවුසර් 44ක් මගින් පානීය ජලය සපයනවා. ඒ ජල ව්‍යාපෘතියක් මේ කටයුත්ත සඳහාම වෙනම ක්‍රියාත්මක කරා මිලියන 325ක මුදලක් යොදවලා ඒ ජල ව්‍යාපෘතියේ ජලය ලබා දෙන්න පටන් ගන්නවා. දැනටම මම ගිය සතියේ ගිය වෙලාවෙත් අපි කිව්වා වහා මේ කටයුත්ත ආරම්භ කරන්න කියලා. දැන් පළවෙනි වතාවට ජල සම්බන්ධතා නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල තුල තමයි මේ අයට මේ ජලය ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් ජල සැපයුමක් වෙනුවෙන් රුපියල් 17500ක මුදලක් ගන්නවා. ඒ මුදල අය කරන්නේ ඒ මුදල අපි ගෙවලා රජයේ ගෙවලා මේ ව්‍යසනයටපත් වූ ජනතාවට ජලය ලබා දීමේ කටයුත්ත සිද්ධ කරනවා. අපිට තව මාස දෙකක් විතර මේ කරදරය විඳින්න මේ ජූලි මාසේ අගෝස්තු මාසේ කොහොමටත් නියඟෙනවා. රට පුරාමත් දැනටමත් නියඟයක් ඇවිල්ලා තියෙනවා. දැනටමත් ජලය බෙදන්න මේ සෑම් ප්‍රදේශයකම බවුස්තර යොදවලා තියෙනවා. නමුත් මම කියන්න කැමතියි සැප්තැම්බර් වල ඉඳලා අපි මේ ජනතාවගේ ජල ප්‍රශ්නේ වගකීම බාරගෙන අපිට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කමිටු විදියට මේ ප්‍රශ්නය පිළිබඳව මොන ගැටලු ආවත් මොන ප්‍රශ්න ආවත් අපි මේ ප්‍රදේශයට යනවා. ඒ ජනතාව මුණ ගැහෙන ලබන සතියේම අපි බලාපොරොත්තු වෙන මේ ජනතාව කොළඹදී මුණ ගැහෙන. ඊට පස්සෙ අපි මේ ප්‍රදේශවලට යනවා. ඒ ගිහිල්ලා අපි මේ කටයුතු වලට දායක වෙනවා. ඒ වගේම මේ ජනතාව වෙනුවෙන් සහන දෙන වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා තක්සේරු වාර්තා ලබා ගැනීමේ ප්‍රමාදයක් තියෙනවා. ඒ තක්සේරු වාර්තා ලබා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙන වෙනම විශේෂ තවත් කණ්ඩායමක් මේ වෙනුවෙන් යොදවලා ඒ තක්සේරු කඩිනම් කරගන්න. ඒ වගේම NBRO ආයතනයෙන් මේ පිළිබඳව වාර්තා ලබා දීම සඳහා අපි වෙනම ඒකකයක් දැනටමත් ස්ථාපිත කරලා තියෙනවා උමාවය සහන කාර්යාලය. ඒකේට වෙනම නිලධාරීන් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අපිට වාර්තා වෙලා තිබෙන විදියට සම්පූර්ණ විනාශ වෙච්ච නිවාස ප්‍රමාණය 52ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා ඊට වැඩිය ඉරිතලාගේ නිවාස ප්‍රමාණය 4000කට ආසන්න ප්‍රමාණයක් කියලා අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය වැඩිවීමේ හැකියාවකුත් තියෙනවා යම් මට්ටමක. හැබැයි ඒ සියලුම දෙනා වෙත නිසියාකාරයේ සහන ලබා දීමේ වැඩපිළිවෙල රජයේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දැන් මේ ව්‍යාපෘතිය අතරමඟ හෙට නතර කරත් මේ ව්‍යාපෘතිය නතර කරලා පැත්තකට ගියත් මං හිතන්නේ නැහැ මේ පරිසර විනාශය සැලකිය යුතු කාලයක් යනකම් අපිට වළක්ව ගන්න පුළුවන් වේවි කියලා. මේ ව්‍යාපෘතිය මේ රජයේ බලයට පත් වෙන විටත් 44ක වගේ ප්‍රගතියක් අත්කරගෙන තිබුණා. ඒවගේ මේ වන විට 77%කට වැඩි ප්‍රමාණයක් මේ කටයුත්තේ මූල්‍යමය ප්‍රගතියක් ඒ වගේම භෞතික ප්‍රගතියක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා තාක්ෂණික සහයෝගය අරගෙන මේ කටයුත්ත අවසන් කරාම අවුරුදු 3ක් විතර යනකොට නැවත මේ ප්‍රදේශයේ යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ සඳහාත් අපි වැඩපිළිවෙලක් හදනවා මේ පරිසරය සකස් කරන්න වනවගා ව්‍යාපෘති පරිසර ව්‍යාපෘති ගෙනල්ලා මේ කටයුත්ත අවසන් වුණාට පස්සේ පෙර තිබූ තත්ත්වයට ජල මට්ටම ඉහළ නැංවීම සඳහා වෙනම ඒ පිළිබඳවත් විශේෂඥ සහයෝගය අරගෙන පෙර තිබූ තත්ත්වයට මේ ප්‍රදේශය ගෙනීම තමයි අපේ බලාපොරොත්තුව. ජනාධිපතිතුමාගේ අදහස වෙලා තියෙන්නේ අවුරුදු 3කට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ ප්‍රතිඵලය විදියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මේ ජනතාව අද විඳින පීඩාව ඒ සියල්ල සැලකිල්ලට අරගෙන ඔවුන් මීට පෙර ගත කළ ජීවිතයට වඩා ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මේ සහයෝගය ලබා දෙන්න ඕන කියන මතේ ජනාධිපතිතුමා ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන රජය ලබා දෙන්න කටයුතු කරනවා. අග්‍රාමාත්‍යතුමා මේ කැබිනට් මණ්ඩලය සියලුම දෙනා එක හඬින් මේ ව්‍යාපෘතියට සහන සැලසීමේ කටයුත්තට දායක වෙනවා කියන එකත් මා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මේ ජනතාවගේ සහන ලබා දීමේ වැඩපිළිවෙලේදී සුපර්ලාක් කියන වැඩි වන්දියක් ලබා දීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න ජනාධිපතිතුමා අදහස් කරන ඊළඟ කැබිනට් මණ්ඩලයට යොමු කළා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ නොවන කාරණයක්. නමුත් මේ බරපතලකම වටහාගෙන මේ වගකීම රජයේ බාරගෙන මේ ජනතාවට ඒ ස්වන්දි ක්‍රමය ලබා දීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා තියෙනවා. වගේම අපි අඛණ්ඩව මේ වැඩසටහනේදී ඒ පරිසරයේ යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පියවර ගන්න. මේ ව්‍යාපෘතිය මම කියන්නේ නැහැ නොකළ යුතු ව්‍යාපෘතියක් කියලා. මොකද මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් මේක කරේක හොඳයි. හැබැයි මේ කරන ක්‍රමවේදයේ ඇතිවෙච්ච ගැටලුව තමයි අපිට පැහැදිලිව පේන තියෙන්නේ ඒ සිදුවෙච්ච අඩුපාඩුකම්. ඉතින් අපි අද රටක් විදියට ඇත්තනම දැන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ නරක නාමය ඇවිල්ලා තියෙනවා. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මේ ආණ්ඩුවට එන්න පටන් ගන්න. මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මාධ්‍යවල බැලුවම මේක නිකන් අපි මේ ආණ්ඩුව ආරම්භ කළා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළා වෙච්ච වැරද්දක් වගේ. ඒ වගේම සමහර දේශපාලඥයෝ කතා ටික ඇහුවමත් මේක හරියට මේ ආණ්ඩුව කරපු වැරද්දක් වගේ. මේක ඉතාමත් පැහැදිලිව මේ ආණ්ඩුව කරේ මේ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන ආකාරයේ වැඩපිළිවෙලක් විතරයි. ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් විතරයි. ඒ නිසා අපි සියලුම නරක නාම ටික සියලුම චෝදනා ටික රජයට එල්ල වෙලා තියෙනවා. සයිටම් ව්‍යාපෘතියත් එහෙමයි ඔබතුමාට සඳහන් කර ආකාරයට. ඒ ගැටලුවත් අද මේ රජයේ කරපිටට ඇවිල්ලා තියෙනවා. කුණු කන්දේ ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙනවා. රජයට මේව තමයි අභියෝග. මේ රජයෙන් දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සු අහන්නේ බඩු මිලටත් වැඩිය. ඒවත් ජීවන වේ දැන් ප්‍රශ්න ඇති. ඒ සියල්ලටම වැඩිය අහන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙක තුන විසඳන්න බැරිද කියලා. ඒ නිසා රජයේ විදියට මං හිතන්නේ අපිට වගකීමක් තියෙනවා. අපිට මේවයි මග අරින්න බෑ. සයිටම් ගැටලුව වුණත් කුණු ප්‍රශ්නේ වුණත් උමාවේ ගැටලුව වුණත් මේ තුනම අපි බාර ගන්න ඕන. මේ කවුරු කරත් මේ කවුරු වැරද්ද කරා කියලා අපි බැන බැන ඉඳලා වැඩක් නැහැ. මේ සියලු ප්‍රශ්නවල දැන් අපිට මේ වර්තමානයේ මේ වගකීම පැවරිලා තියෙනවා. මේක ආරම්භ කරේ උනේ කොහොමද, මේක ක්‍රියාත්මක උනේ කොහොමද කියන රටේ ජනතාව දැනුවත් කිරීම වැදගත් වෙනවා. සමහර අයට ඒව අමතක වෙලා තියෙනවා. හැබැයි දැන් අපි මේක වගකීම් බාරගෙන මේ ප්‍රශ්න තුනම අපි විසඳන්න ඕන. මම දන්න විදිහට දැන් ඒ සඳහා ප්‍රවේශයට පත් වෙලා තියෙනවා. ඒ සඳහා යම් ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. කුණු ප්‍රශ්නය තවත් කාටවත් ඉඩ දෙන්නේ නැතුව කුණු ප්‍රශ්නේ කතා වුණේ අද ඊයේ නෙමෙයි. මමත් කැබිනට් මණ්ඩලයේ අවුරුදු ගණනාවක් හිටියා. මේක අවුරුදු 5-6ක ඉඳලා හැමදාම කුණු ප්‍රශ්නේ කතා කරා. හැමදාම කුණු ප්‍රශ්නේ තිබුණා. නමුත් මේක තවත් ආණ්ඩුවකට බාර දෙන්නේ නැතුව මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙක තුල ඇතුළත මේක විසඳන වැඩපිළිවෙලක් තියෙනවා කියන එක මට දැන් පේන්න තියෙනවා. ඒ සඳහා දැන් රජයේ දැඩි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සයිටම් ගැටලුවේ ඒ ගැටලුවත් අපි මං හිතන්නේ අපි මේක මීට වැඩිය සුවදශීලීව සාකච්ඡා කරලා බේරගන්න තිබුණයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සමහර කාරණා අපිට ඉෂ්ට කරන්න බැරි වෙයි. නිදාගෙන ඉන්න මිනිස්සු නැගිටව ගන්න පුළුවන්. හැබැයි හොරට නිදාගෙන හිටියොත් නැගිටව ගන්න අමාරු. ඒක අපි වටහාගෙන කටයුතු කරන්න ඕන. හැබැයි මේ ප්‍රශ්නයටත් අපි විසඳුම් ලබා දෙනවා වගේම මට සාධික වශයෙන් කියන්න පුළුවන් උමායේ මිනිස්සුන්ට කරදරයක් වුණා, හිරිහැරයක් වුණා. නමුත් අපි ගෙනියන වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත අද මේ බණ්ඩාරවිල ප්‍රදේශයේ බදුල්ලේ ජනතාව අද ඉන්නවට වැඩිය හොඳ තත්යකට මේ ව්‍යාපෘති අවසන් වෙනකොට පත් කරන්න පුළුවන් වෙයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා.
රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මේ අභියෝගය ජය ගන්න ශක්තියක් තියෙනවායි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරමින් අද මේ ඉතාමත් වැදගත් යෝජනාව ඉදිරිපත් කර සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමාටත් ඒ වගේම වැදගත් ආකාරයේ අදහස් ඉදිරිපත් කර සියලුම ගරු මන්ත්‍රීතුමාලටත් අපි අපේ ප්‍රසාදය සුතිය පළ කරනවා. ඔබතුමාලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මේ ගැටලුව විසඳනවා වගේම මේ ප්‍රශ්නේ අල ගිය තැන් මුල ගිය තැන් සියල්ල සොයන්න අපි වැඩපිළිවෙළකුත් සකස් කරනවායි කියන එකත් සඳහන් කරමින් මා නිවස් ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ සභාවේ වැඩ කටයුතු අද අවසන් වෙනවා. නැවත හෙට පෙරවරු 10:30ට මේ සභාව ආරම්භ වෙනවා.